ගමේ සෝවාන් සෝතාපන්න පුද්ගලයෙකු මිය යෑමෙන් පසු නැවතත් මව් කුසත් තුළ ඉපදීමෙන් පසුව ඔහු හෝ ඇය සෝතාපන්න පුද්ගලයෙක් බව දැනගන්නේ කෙසේද කියන එක. දැන් මෙතනින් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. ඒ අයට දකින්නේ නැහැ මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඒ විදිහට මේ වචන වශයෙන් දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ එකක් දන්නවා මේ රෝගේ හරයක් නැහැ කියන්නේ. වැටහීම තියෙනවා. ලෝකේ අසාරයි. අසාර ලෝකේ මම මොනව අල්ලා ගන්නද? ඒක තමයි ප්‍රඥාව. ප්‍රඥාවේ තීරණේ. මේ ප්‍රඥාවේ තීරණේ ඒ අයට තියෙනවා. අපි අනිත්‍ය වශයෙන් බලන්නේ, දුක්ඛ වශයෙන් බලන්නේ, අනාත්ම වශයෙන් බලන්නේ ওই ටික බලා ගන්නයි. ලෝකේ කිසි දෙනක හරයක් නැහැ. හරයක් ඇති දෙයක් ලෝකේ කොතනකවත් පහළ වෙලා නැහැ. හරකට ඔක්කොම වෙනසිලා යනවා. ඒ වගේ මේවා හරයක් ඇති දෙයක් පවතින දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේ පොඩ තේරුම් ගන්න තමයි හෝවාන් ඵලයටපත් වීමෙන් ඔහු ලබන ප්‍රඥාව. ඉතින් එනිහ පොතන උපන්නත් උපන්නාට පස්සේ ඒ ළමයා පුංචි කාලේ ඉඳලම මට මේ කිසිම දෙයක හරයක් නැහැ කියන වැටහීමේ ඉන්නවා. හරයක් නැහැ නම් ගන්න ඕනේ මොකද්ද? ඔය අත්තරේ නෙලෙ මිදිය නැසක් වෙන මොකක් කරන්න කියලා අවබෝධය තියෙනවා. ඒ අවබෝධය මිසක් වෙන එකක් ඒ ඇයිද නැහැ. ඒක තමයි හෝවාන් ඵලයේ ලක්ෂණය. වින අම්තු જાතියක ඉර්ධවලයක්වත් මේ රැස් වී දෙන එකක්වත් ඕවා જાති එකක්වත් මේ උඩියන එකක්වත් ඕවා එකක්වත් නෙමෙයි. මේ ලෝකේ අල්ලා ගන්න හරයක් නෑ. ඒක දැකලා තියෙන්නේ. දැන් පුංචි කාලේ ධම්ම සෙල්ලම් බඩු වල පරංගවත් අනිකය දුන්නත් ඒවා පැතෙන විසිකා නිකන් ඉන්නා මිසක් එයා දෙවියන් කිසිම ඕන කමක් නෑ. එතන පටන් ගෙන පුංචි කාලේ නම් දන්නා මේව හරයක් නැති ඒවා කියලා. හරයක් නැති දේ අත්තරින් වැලි මිදිය නැසක් වෙන මොකක් කරන්නද කියලා නිවන කෙලවර කරගත්ත දැනීම තියෙනවා. ඒ දැනීම නැති වෙන්නේ නෑ. ඒක තමයි පිටා. අන්නේ පුද්ගලයෙක් උපදිනකොට චේතනාව ප්‍රදාන කරගෙනයි උපත්තිය පහළ වෙන්නේ. දැන් ආර්ය පුද්ගලයා ජාතසෝතාපන්න කෙනෙක් ප්‍රඥාව ප්‍රදාන කරගෙනයි උපදින්නේ. ප්‍රඥාව ප්‍රදාන කරන්නේ ප්‍රඥා මානසික ප්‍රඥා සහගත බව අත්හැරෙන්නේ. ප්‍රඥා සහගත භාවයේ ගති ලක්ෂණය තමයි මේ ලෝකේ අල්ලන්න හරයක් නැහැ කියන එක. ඒක තමයි ඒකට ඉතුරු වෙන්නේ. ඒ සමගම උපත්තිය ලැබෙන නිසා ඒ අදහස එහෙම වෙනවා. මේ සමහර අයගේ මතයක් තියෙනවා. මොකද ඒක නෙමෙයි මේක අපිට අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ජීවත්ව සිටින තුරු කොහොම කාලය ගත කෙරුවත් මේ මොකද මරුණාට පස්සේ මොනවා වෙනවද කියලා කවුද දන්නේ? මොනවා වුණා මොකද? දැන් මේ ආදි වශයෙන් කියන කතාවක් තියෙනවා. ඔක ඉතින් බොහෝ අය අතර තියෙන කතාවක්. ඉතින් මේක ඉතින් මොකද කරන්නේ? මේක තිබුණා මොනවා කරන්නද ඉතින්? තේරුම් ගන්න පුළුවන් මත්තම. පාට කියලා මොනවා තිබුණා කිව්වත් අපේ මොකද? ඒ අන්දිය කිව්වා වගේ වැඩක්. අපිට වැඩක් තියෙනවා පාටෝලි කියලා කිව්වා වගේ. මේ ඒගොල්ලන්ට ඒක දකින්න බැයි නම් තේරුම් ගන්න බැයි නම් කොහේ උපන්නත් මොකද කියනවා. දැන් පුංචි කාලේ හිටපු මම කියලා අපි ගත්ත සංඥාවේ ඒ කාලේ ගත රූපේ බැලුවොත් බොහොම කුඩායි ලදරුයි. ඒ ලදරු රූපේට ලදරු රූපේ අරගෙන ඒ රූපෙන් ඇසුරු කරපු ලෝකයක් ඇත්නම් ඒකන් ලදරු දේවල් ඇසුරු කරපු ලෝකයක්. දැන් එයාට ඒ වෙලාවේ තරුණ බව තියනවද ඇහුවොත් නෑ කියනවා. තරුණ හිත තියනවද ඇහුවොත් ඒකත් නෑ. ඉතින් පහු කාලෙක තරුණ කයකුයි තරුණ හිතකුයි එන්නට මොනවා වුණා මගේ මොකද කිව්වොත් අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි අතන ඉතුරු වෙන්නේ. ගත වෙනස් වුණාට හිත වෙනස් වුණාට මම කියන සංඥාව අහක් වෙලා නැහැ. ඒ නිසා ඒ පුදුලි අනේ මං අහවල් දැන් මේ භවයේ ඉඳගෙන කරදරයක් එනකොට අනේ පෙර කරපු ඇති වෙන විපාකේ මට අද විඳින්න වෙනවා කියලා අද විඳිනවා. පෙරවම් මේවා නොකරනම් අද මට මේක වෙන්නේ නැහැ නේ කියලා තනනවා දුක් වෙනවා. පෙර භවයේදී යා කිව්වා නම් එහෙම මං මැරුණාට පස්සේ කොහේ යනවද කවුද දන්නේ? මොනවා කරුවාම ආයෙ මොකද කියලා කර කර හිටියොත් අපිම හිතලා බලන්න ඕනේ එහෙම් භවයේදී එහෙම කළා නම් එහෙම හිතුවා නම් අද මට මොකද වෙන්නේ? අනේක දකින්න ඕනේ. එහෙමයි සමුන් ඉදින් එහෙම පෙර භවයක් ගැන මතු භවයක් ගැන ඉපදීමක් ගැන කිසිම දෙයක් ගැන සම්බන්ධයක් හිතන්නේ නැති නිසා ඒ මුලාව නිසා ඒ පුද්ගලයෝ මේකෙන් අවේඩක් කරගන්නවා. මේ අදහස ගත්ත ගාම මෙතනින් සිද්ධ වෙන්නේ අවේඩක්මයි. මොකද හේතුව උඩ තිබ්බ දෙයක ස්වභාවයෙන් නිතරම පහතට වැටෙන බලන එක. මේක ලෝකේ ස්වභාවය. ඒ වගේ හිතක හැවිලීම ස්වභාවය පංචකාමයේ මුල් කරගෙන පහත් බවට වැටෙන එක. ඒක සත්වයාගේ ස්වභාවය. මේ ස්වභාවයේ ඉරියරියොත් එහෙම සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකට සුකුල් දෙන එකක් වෙනවා මේ අදහස. කොහේ උපදිනාද කවුද දන්නේ මොනවා කරලා මගේ මොකද කියලා හිතන් ගත ගාම. ඒ විදිහට රැකවරණය කරන්නාව කිසිම මානසිකත්වයක් ඔහුට නැහැ. ඒතර ඔහුලඟ ක්‍රියාත්මක වෙන්නේ ස්වභාවයෙන් පහතර වැටෙන ක්‍රියාකලාපේ. නිසා ඔහුට බයත් ඇති ගැනීමක් කිසිම දෙයක් නැහැ. පාපේට ලැජ්ජාවක් බියක් ඇති වෙන්නේ හේතුවක් නැහැ. ස්වභාවික මිනිසයාගේ ස්වභාවයක් තියෙනවා පංචකාමයක් දැකතන මොන ආයුධකමක් කරලා හරි භුක්ති විඳින එක. මේක සාමාන්‍ය සත්වයාගේ ස්වභාවය. ඒ ස්වභාවයේ හොඳ රුකුලක් මේ කතාව. මේ දෘෂ්ටිය. යම්කිසි දෘෂ්ටියක් තමන්ට අවැද වෙනවා නම් ලෝකේටත් අනුන්ටත් අවැද වෙනවා නම් ඒක තමන්ම දැනගන්න ඕනේ. අද හෝ ඒ මොහොතේ හෝ ඒක අවැදමයි. මතු අත්දැකීම් ගැන කතා කරන්න දෙයක් නැහැ. දැන් මේ ජීවත් වෙන මොහොතේ යමක් යමෙක් යමක් කරනකොට ඒ කරන වැඩේ තමන්ට අවැද වෙන බව පේනවා නම් ලෝකයාටත් අවැදක් වෙන බව පේනවා නම් ඔහු නිගමනය කරනවා මේක මං පෙර බව හිතුවත් මගේ උපදිනවද නැද්ද කියලා මං දැන ගත්තා නැතත් මේක වැඩ වෙනවද අවැද වෙනවද මට යහපතද අනුන්ට යහපතද මටත් අයහපතක් නම් අනුන්ටත් අයහපතක් නම් ඒක මට දැන් තියාම විශාල නිගරුවක් එන හැම පැත්තෙම අපවාදෙන එක. ලෝකයා මා කෙරෙහි අසත්පුරුෂයේ කාලකන්ණී මේ වනචරයේ නීචයේ කියලා මේ හඳුන්වනවා. මොකද හේතුව? ඔහු කරන්නා වූ දුස්ත්‍යයට ගති නිසා තමන්ටත් අවැද වෙන අනුන්ටත් අවැද වෙන ගති නිසා ඔහු මෙලෝදීම ගැරහී යුත්තේ වෙනවා. තමාගේ හිත තමන්ට වද දෙන්න පටන් ගන්නවා. දැන් යම් කිසි උද්ගලයේ යම් දෘෂ්ටියක ඉඳලා මරණාසන්න මොහොතක් එනකොට බොහෝ අයට සිද්ධ වෙන දෙයක් තමයි. අපි අවසිහියේ මැරෙනවා කියනවා කිව්වට පුද්ගලයා අවසිහියේ නෙමෙයි. පියවි ඇසට මෙලවත් දැල් පියවි ඇසට පරලවත් දැල්ුණු ඇසට මෙලවත් වේනද? අර තුන්ද සූකර කියන වැද්දා. සතු ඒ කියන්නේ ඌර වර වර ඉඳලා මරණාසන්න මොහොතේදී මරණ දිලා කෑ ගහනවා ඌරෙක් වාගේ. බුදුරන් වහන්සේ දෙන මහන්නේ ඇහිනවද තුන්ද සූකරේ සද්ද? ඔය ගතිලා ගතිරු මේ ඉස්තේලා තිබුණ ගතිය දැකලා ඉවේ කෑ ගහයි. උපදින දිහේ දැන් ගති දැකලා. ඔව් සුපත් නරකයක් දැකලා කෑ ගහන්නේ. බය වෙලා. දැන් එච්චර කලුහු දැක්කද? ඔහර ඌර මර මර ඉන්නලා ඔහො සුපත් නරකයක් දැක නැහැනේ. ඔහුට යන්න තියෙන එතනයි කියලා ඔහු මරයි. ඔව් බොරු කතා කිය කියන තමයි අකලි. නමුත් මනස ක්‍රියාත්මක වෙන්නේ ඒ අවස්ථාව තුළදී ඊළඟ අවස්ථාව ගෝචර කරගෙන. ඒක අරමුණු වෙනවා. කර්ම කර්ම නිවිති ගති නිවිති වලින් අරමුණු වෙන්න පටන් ගන්න වෙලාව තමයි මරණාසන්න මොහොතේ ඊළඟ අවස්ථාව. දැන් අපි හොඳට දකින්න දෙයක් මේකයි අත්දකින්න දෙයක්. සමහර වෙලාවෙ වාසියට ගිහලා මැරෙන්න එනකොට අකේ ඇති බං කෑවා හිටා මං එනකම්. ඕවා එක දුර වෙන කතාවක් කියනවා. අපිට වෙන්නේ දුර වෙනවා කියන. ඒ ලෝකේ ඔහුට වෙන ගති නිවිති පහළ වෙලා. ඒ ඔහු උපදින තැන ඉන්න පිරිස. ඔහු සමග කතා කරනවා. ඔහු අඬ ගහනවා. ඒ පැත්ත නැඹුරු කරවනවා. ඒ සිද්ධිය තමයි එතන වෙන්නේ. දැන් මෙන්න මේ වගේ වැඩක් වෙනකොට මොකද වෙන්නේ? ඕවා ඔකක් අන්නේව බොරු කතා කිය කී ඉන්න මිනිස්සුන්ට ඔය විදිහ ඔහොම සිද්ධ වෙනවා. ඔක නියමයක්. මෙන්න මේ විලාසෙදී ඔහුට මහා භයානක තත්ත්වයකටපත් වෙන්න වෙනවා. අනේ මම මේ ගැන හිතුවෙත් නෑ කියපුවා කියා විශ්වාස කරන්නේ. නමුත් ඇත්ත නේද ඒක? දැන් මට සිද්ධ වෙන්නේ මහා විනාශයක් නේ. දැන් මම මොනවද මං අසරණයි නේද? මං කරගත් අපරාධයක හැටි මට වෙච්ච දේක හැටි කියලා. එහෙම වෙච්ච විශාල ශෝකයක් සංවේගයක් ඇතිලා මැරිලා ඉඳෙන්න යන්න වෙනවා. හැබැයි ඒ අවස්ථාවේ නිකන් ඒක දකින්නකම්ම ඔහුට පේන්නේ නැහැ කියලා වෙන. අර කතාවක් තියෙනවා ළමයෙකුට කියනවලු ඔරන් උටන් කියනවලු කැත ළමයෙකුට ඉස්කෝලේ. එනහල් ගානක් ගන්නලු ඉන්නවලු. ඒක දවසක් ඔක්කොම ළමයි එක්ක ගියලු සතු අත බලන්න. ගිහලා ඉතින් බටේට බල බල ඉඳලා අර කොල්ල දුවගෙන ගිහලා අර ඔරන් උටන් කියලා උට කතා කරගෙන ගහගෙන ගහගෙන ගියා. අහනු මොකද කියලා. මූ මට ඉස්කෝලේ ඔරන් උටන් කියනවා කිව්වලු. ඉතින් අද ගිහින් අදනේ ඔරන් උටන් දැක්කේ කිව්වා. ඔරංගුටන්ගේ හැපිලා කරපස්සේ මූල හිතුනේ මූල ඔරංගුටන් කියන්නේ මොකද කියලා. ඒ වෙලේ තමයි උඩ අර පන්නේ මතුවේ. උඩ ඔරංගුටන් කියනට ලැජ්ජා හිතෙන ඉතකොටයි. මෙන්න මේ වගේ මැරෙනකම් මොන මරණයක්ද මොන මතු බවක්ද මොනවද අද්භය කියන්නේ කවුද මැරිලා උපදින්නේ ඔක්කොම ගහමලා වගේ එනවා කොච්චරි ලම්බල කෑවා වගේ පිටර කවුවා මොකද දෙන්නේ ඔය කතා කියේ ඉඳන. අර කරගත්ත දුච්චාරිත අසාධාරණ කර්ම විපාකේ අපි හිතුවන්නේ නැතත් එනවා. ඕක කරගිලා කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් අරමුණු වෙච්ච වෙලාවට ඒ විලාට ගතියෙන් ගති ලක්ෂණයෙන් උපදින තැන් පේන පටන් ගන්නකොට ඒ විලාදි පේන පටන් ගන්නවා අනේ මට මෙහෙම එකක් තියෙනවා නැත්තේ නෑ නේ කියලා. ඒ විලාට කරන්න දෙයක් නෑ. අර කොල්ලට ගැහුවා ගහන් දුවන්න විදිහකුත් නෑ. දැන් කරන්නේ තමන්ම කරගත්ත හරිය. තමන්ම කරගත්ත දුස්චරිතය අසත්පුරුෂකම් තමන්ට මතුවෙලා පේන පටන් ගන්නවා. ඒ විලාට මොනවා කියන්නේ? අඬාගෙන දුක් වීගෙන මොන ඇඬුවත් මොනවා දුක් කරලා කොච්චර කෑ ගැහුවත් හරියන්නේ නෑ. කරගත්ත කර්ම බලවේගයේ ක්‍රියාත්මක කරලා ඔහු ඉදෙන හැදලා දානවා. ඉතින් මේක මහා මන්ද බුද්ධික ගම. යථාර්ථයේ තේරුම් ගන්නේ නැහැ. ඒකයි හේතුව. ඉතින් ඒ නිසා මේකේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච නීවරණයෙන් වැහිලා ඉන්න පුද්ගලයෙක් මෙලොවක් ගැන, පරලොවක් ගැන, හොදක් ගැන, නරකක් ගැන දැනගන්නවා කියොත් මේකේ හේතු නැහැ කියේ. ඇත්තක් නැත්තක් දැනගන්නවා කියන එක. ඒ වගේම මිනිස් මානසිකත්වයේ ඉක්මවපු සාමාන්‍ය මානසිකත්වයේ ඉක්මු යම්කිසි විශේෂත්වයක් දැනගන්නවා කියොත් මේකේ හේතු නැහැ. ඉතින් ඒ පුද්ගලයා හැමදේම පංච නීවරණේ වැහුණු තැන පටන් අර භෞතිකවාදී කියනවා වෙන තමයි ඉන්නේ. එතන ඉඳගෙන තමයි කතා කරන්නේ. ඒක හැටියක්. නමුත් ඒක ඔහු කරගන්න මහා අවාසනාවක්. ඔහුට ලෝකේ ඔයිට වඩා තවත් අවාසනාවක් නැහැ මනුස්සත්වයේ අද්දාවක් ලැබෙන. යත ඒක තමයි කියන්නේ අර සම්‍යක් ප්‍රතිපදාවල පැමිණිලා මෙලෝ පරලෝ තත්වාකාරයෙන් දැනගත මහාන බවුන නැහැ කියන එක 10ක් දසවස්තුක මිත්‍යා දෘෂ්ටි අන්තිම වෙන්නු මිත්‍යා දෘෂ්ටි. ඒකේ පිළිපදවම තමයි මේ ඔක වෙන්නේ. යා පංච නීවරණේ වැහිලා ඉන්න බුද්ධිලියට කවදාවත් පරලෝව ගැන දැනගන්න මෙලෝව ගැන දැනගන්න යථාර්ථයක් දැනගන්න බෑ මේ අවස්ථාවේ ඉන්න එක. එහෙම ස්වභාවයක් තියෙනවා. ජාති ස්මරණ ඥානෙ පහල වෙලා කතා කරන පුංචි ළමයි ඉන්නවා. අවුරුදු 7ට පෙන්නට පස්සේ ਉਹ කතා කරන්නේ. එහෙම එකක් කිව්වද කියලා මතකත් නෑ සමහර ලාවට. නමුත් ඊට ඉස්සෙල්ලා මම මෙහෙම අහවල් දෙයක හිටියා. මගේ අම්මගේ නම මේකයි තාත්තගේ නම මේකයි මට කාර් එක අපිට කාර් එකක් තිබුණා. මට මෙහෙම වෙලා තමයි මම මලේ එක වතුර ගිහිල්ලා වැටලා මලා. ඉතින් ඕවා කීකී ඉන්න පුංචි කාලේ. අවුරුදු 5 6 පෙන්න 7 පෙන්නට පස්සේ ක්‍රමක්‍රමයෙන් අරගේ එහුවා උට මතකත් නෑ. මොකද හේතුව ඒ අවස්ථාව වෙනකොට නීවරණ මතුවලා තිබුණේ නෑ පුංචි කාලේ. හත් අවුරුද්දක් විතර වයින්වල තමයි කාම අදහස් ටිකෙන් ටික ලියලන්න පටන් ගන්නේ කාමච්ඡන්දේ මතුවේ. ගැටෙන්න පටන් ගන්නේ ව්‍යාපාදයේ මතුවේ. කාමච්ඡන්ද ව්‍යාපාද අකුණ තීන බින්දු උද්දච්ච කුච්ච විදිකිච්ඡා කියන මේවෙන් කොටු වෙන. කුඩා කාලේ තිබුණේ ඒකේ අනුසේ ධර්මයේ පමණයි. උඩු කුරු වන්නා වූ දරුවාට මොන කාමයක්ද කියලා අහනවා. ඉතින් අහන්නේ වහනවා. උඩ කාමච්ඡන්දයක් කොයිද? උඩ ගැටෙන්න එකක් කොයිද? දැන් ඉතින් ඉන්නේ ඒ දරුවා. නිත්‍ය ආජීවයක් වෙන අම්මා දෙන කිරියුටින් ජීවත් වෙනවා. එහෙම ඉන්නේ දරුවා සුද්ධද කියලා. ඒතර ඒ දරුවට ඇයි ඒ දරුවගේ වෙනසක් තියෙන්නේ? ධර්මාභෝධයක් ලැබලද? මේ ධර්මාභෝධයෙන් කාමච්ඡන්දේ නැති කරන එකයි ඒකට අවස්ථාව පරිසරේ නැති නිසා කාමච්ඡන්දේ මතුලෝ වෙන එකයි කාරණා දෙක. දැන් ලදරුව අවස්ථාවේ ඊට කුඩා අවස්ථාවේ අරමුණු වෙන්න අවශ්‍ය කරන පරිසරයේ ඉන්ද්‍රියන් ඒකට සකස් වෙලා නැති නිසා ඔහුට කාමච්ඡන්දේ මතුවෙන්නේ නැතුවට අනුසේ තියෙනවා. අනුසයත් සමග විදගෙන යන්නේ ධර්මාභෝධයෙන් කාමච්ඡන්දේ නැති කරපු කෙනා. ඕකයි තියෙන වෙනස කියලා පෙන්නේ. එහෙනම් ගහ ඉතින් ගිතාම කුඩා දරුවට අනුසේ නැති කරගන්න පුළුවන් කම නැහැ ධර්මාභෝධය ලබන්න බැරි නිසා. උට අරමුණු නැති නිසා කාමච්ඡන්දේ රෝ ඇතුළු කරමු දෙයක් නැති නිසා කාමච්ඡන්දේ නැගෙන විදිහක්. එහෙනම් කුඩා දරුවට නීවරණ මතුවෙලා නැතුවට අනුසේ නිසා ඔව් ඇහිලා ඉන්නේ. එකයි වෙනස තියෙන්නේ. මේ අනුසයත් සමග කාමච්ඡන්දේ කපා ගන්න කුඩා දරුවට බැහැ. වැඩිහිටි බවටපත් වෙලා කාමච්ඡන්ද ව්‍යාපාද මතුවුණා. ධර්මය අහලා ශ්‍රවණය කළා. ධර්මයට අනුකූලව හැසිරීමෙන් අනුසය සමග විදහරින්න පුළුවන්. ඒක කරන්න අවබෝධයක් කරගන්න බැරි ලාබාල අවස්ථාවේ බෑ. හරි තාම ලදුරු අවස්ථාවේ බෑ. ඒකයි තියෙන වෙනස. සතර හේතු වාසනා තියෙනා ඉන්නවනම් පාරමිතා ගුණාදී පූර්ණේලා තියෙනවා. ඒ අයව විතර සම්බන්ධ කරන්න බෑ අර පුංචි ළමයි වුණාට. ඒගොල්ලන්ට සතර හේතු නිසා පහළ මේවත් තියෙනවා. ඒක විනායි. දැන් මේ අටසිල් යන මොනවාද කියලා පැහැදිලි කරන්න තියෙන මිල්ලීමක. දැන් මේ උදේ කිව්වේ ටික තමයි. අටසිල් එක එක පදයක් නැහැ විග්‍රහ කරලා. ධර්මෝච යථා ධම්මෝ යථා අත්ථෝ තථා පටිපදී තබ්බන්ති කියන මේ ධර්මයේ විග්‍රහ කරලා ධර්මයේ ධර්මයේ හැටියට දැනෙන අර්ථවත් දැනෙන ඊටනෝ පිළිපදින්න කියලා. ඉතින් මේක ඉතින් අටසිල් ගැන දැන් උදේ විග්‍රහ කරන්න කොච්චරලා ගියාද? ඉතින් ඒ වගේ තවත් කරන්න ගියනම් තව කාලයක් යනවා. ඉතින් දවස් ගානේ උදේට මේක විග්‍රහ කරනවා නේ. අටසිල් මොනවද කියලා? මෙයා ඔක්කොම සීල් පද. සීල් පද වෙනයි. සීල් වෙනයි. අටසිල් පද වශයෙන් මේ පද අටක් අරගන්න එක ඔක සම්ප්‍රදාය. අපේ සීලය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලයයි සමාධියයි ප්‍රඥාවයි ඔක උතර තියෙනවා. ඉතින් මේන්න මේ ටික තමයි සීලය තුළින් අපිට අවශ්‍ය කරන හරි. ශික්ෂණය. සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා සම්මන් ඒ වගේ සම්මා සංකප්පේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව උතර පටන් ගෙන යනකොටම ශික්ෂණයට අවශ්‍ය ප්‍රඥාවෙන් තුර සීලයක් නැහැ සීලයෙන් තුර ප්‍රඥාවක්. එහෙනම් සීල විතරක් කියලා බෑ ප්‍රඥා සහගත සීල. ප්‍රඥාව සමග සම්බන්ධ වෙන ඔක්කොම අහු වෙනවා. ඉතින් ඒකෙන් අංග 7ක් සමාදන් වෙනකොට 7කින් පරිවාර කරගත්ත සමාධිය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධිය කියන්නේ. ඉතින් අටසිල් කියන වචනෙන් ගන්නකොට අපි 8ක් අරගෙන ඉඳලා රකින්න නිසා අපි අටසිල් කිව්වා. ඒ 8ට අර්ථ 8ක් විග්‍රහ කළා. දැන් මේක එකිනෙක විග්‍රහ කරන්නේ හුඟක් වෙලා යන එකක්. මේක දවස ගානක කරන විග්‍රහය. මේ විග්‍රහය තේරුණා නම් මේ ප්‍රශ්නයක් නෙමෙයි උඟාක් විග්‍රහ කරන්න තියෙන්නේ ඒවා. මේ උඟාක් විග්‍රහ කරන්න තියෙන්නේ ඒවා. ශ්‍රද්ධාධික, වීර්යාධික, සතියාධික, සමාධියාධික, ප්‍රඥාධික. මෙන්න මේ ආකාරවන්නා වූ ඉන්ද්‍රිය නානත්වයෙන් යන පිරිසක් තමයි මේ ලෝකේ මේ ශ්‍රාවකයෝ අතර ඉන්නේ. ශ්‍රාවක ශ්‍රාවිකාව අතර. සමහර අය ශ්‍රද්ධාවාදිකයි. සමහර අය වීර්යාධිකයි. සමහර අය සතියාධිකයි. සමහර අය සමාධියාධිකයි. සමහර අය ප්‍රඥාධික ඉන්ද්‍රිය වෙලා තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මෙන්න මේ ලැබුණ ඉන්ද්‍රිය ශක්තිය කියන්නේ පෙර භවයේදී ගත්තා කරන ලද පුණ්‍ය කර්මයක් අපි මේ උපදින්නේ කරන ලද කර්මයක විපාක වශයෙන් ලැබූ හැකියාව. ඔහුගේ ස්වභාවය ඒකයි, මානසික ස්වභාවය. ශ්‍රද්ධාධික ශ්‍රද්ධා ඉන්ද්‍රිය දින පුද්ගලයා ශ්‍රද්ධාවට ගෝචර වන්නා වූ කරුණ ඉදිරිපත් වෙච්ච වෙලාවට අධික ශ්‍රද්ධාවක් ඇగిලා එනවා. අධික විශ්වාසයක් ඇති වෙනවා. ඒක යාගේ හැටි. වීර්‍යාධික පුද්ගලයාට වීර්‍ය කරන්න හේතුකාරක කාරණයක් මතුවෙලා අවදාන. ਉਹ අධික වීර්‍යයක යෙදවනවා. අනිකට වඩා විශේෂයක් තියෙනවා. සති අධික පුද්ගලයාට යමක් කියනකොට හොඳට සිහි බුද්ධියෙන් තමන්ගේ කටයුතු කරගැනීමේ හැකියාව ලැබෙනා ඊට අනුකූලව. ඒ ධර්මයේ ගෝචර වෙච්ච වෙලාවට. සමාධි ඉන්ද්‍රිය අධික දින බලවත් පුද්ගලයාට සමාධියට හේතුකාරකවන දහමක් ඇහෙනකොට ඉක්මනින් සමාධිගත වෙන්න පුළුවන්. ප්‍රඥාධික පුද්ගලයාට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ කියනකොටම අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. මේ ඉන්ද්‍රිය වලින් ප්‍රඥා ඉන්ද්‍රියන යමක් ඇතනම් අනිත් සියල්ලට වඩා අග්‍රයි ශ්‍රේෂ්ඨයි. මල් අතරින් දෑ සමාන මල අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියන්නේ. මේ ඉන්ද්‍රිය පහ අතරින් ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා වෙන්නේ. ඒ වගේ මේ යම් කිසි සුවඳ ඖෂධ අතුරින් සත්හඳු ශ්‍රේෂ්ඨයි කියන්නේ. මේ ඉන්ද්‍රිය අතරින් ප්‍රඥා ඉන්ද්‍රිය ශ්‍රේෂ්ඨයි. බුදුරණන් වහන්සේ මේ උපමා සමූහයකින් දේශනා කළා. මෙයින් ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රයි කියලා. ප්‍රඥා ඉන්ද්‍රිය යම් කෙනෙකුට තියෙනවා නම් ප්‍රඥා ඉන්ද්‍රිය නැගිනකොට ඔහුගේ ප්‍රඥා තුලින්ම විශ්වාසය ඇති වෙනවා. ශ්‍රද්ධාවත් නැගිලා එනවා ප්‍රඥාවත් එක්ක. වීරියත් නගා ගන්න පුළුවන්, සතියත් නගා ගන්න පුළුවන්, සමාධියත් නැගෙන්න හේතු වෙනවා ප්‍රඥා මුල් වෙච්ච නිසා. එහෙනම් මේ අතරින් ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රයි කියලා වෙන්නේ. ඉතින් ඒ වගේ ඔය ඉන්ද්‍රිය පහේ ස්වභාවය තියෙන අයට ශික්ෂාපද පහක් තියෙනවා ලේසියෙන් නිවන් දකින්න. තමන්ගේ ඉන්ද්‍රියට ගැලපෙන ශික්ෂාපද මාර්ගය ඔහුගේ නිවන් මාර්ගය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනා බොහොම කරුණාවන්තයි, දයා අනුකම්පාවෙන් යුක්තයි. එයාගේ ස්වභාවය ඒකයි. එනිසා ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා සත්ත්ව හිංසාවෙන් වෙන් වෙලා යන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය උඩ හරි ඉක්මනින් බලා ගන්න පුළුවන්. ශ්‍රද්ධාධිකයාට පානාතිපාතා වේරමණී ශික්ෂාපදයේ අනුගමනය කිරීමෙන් නිවන් දකින්න. වීර්ය ඉන්ද්‍රිය තියෙන කෙනාට දෙන දෙයක් අරගෙන දුන් දෙයක් කැපෙන විදිහ උත්සාහයේ වීර්යය තියෙනවා. බඩගින්නේ ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් ආවට ඕනෙ හැර කැලෙන්නේ. ලැබෙන හැටියෙන් ජීවත් වෙනවා. මම එකක්වත් අල්ලගන්නේ නැහැ කියලා. ඒ ක්‍රමයේ අනුගමනය කළා කියලා අත්තරින් වැලි විදිහ කෙලවර කරගන්න පුළුවන්. මුල ධර්මයේ අහුවට පස්සේ ඊළඟ දෙවෙනි පියවරෙමේ තියෙන්නේ. තරණේ අරගත්තාට පස්සේ තමයි සීලේද මේ පදවලින් තවට මාර්ගය හොයාගන්නේ. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය තියෙන කෙනාට කාමයන්ට මත් වෙන හැටි, කාමයන් එන හැටි, ඒව දැනගන්න හැටි, මේ රාග හිතක් එන්නේ මෙහෙමයි මනා සතියෙන් ඉඳලා එවඳු අදහස් පාලනය කරගන්න පුළුවන්. පාලනය කරගෙන ඒවෙන් නිදහස් වෙලා ආර්ය මාර්ගය පූර්ණ කරන් නිදහස් සැහැල්ලු දැටි කරගෙන මඟ පාදා ගන්න පුළුවන්. ඒ වගේම සති ඉන්ද්‍රිය බලවත් කෙනාට හැම මොහොතකම නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියට අහු වෙන්නේ නැතුව අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් සිහි කරන්න පුළුවන්. මනස සිහි කරලා හිටන් කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතරේම යථාර්ථය දැනගෙන පහකල යුත්තේ සතියෙන් දැනගෙන පහ කරලා ඇසුරු කළ යුතු සතියෙන් තේරුවා නම් ආර්ය මාර්ගය ඇසුරු කරලා ඒ වගේ නිවන් දකින්න පහසු. සතර සතිපට්ඨානේ පහසු. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන කෙනාට සරාගේ මිහිරියාව ඇතිනේ ලෝකේ ආස්වාදය ඇති කරන්නේ මෙබඳු අරමුණු වලින් කියලා දැකලා ඒ එන මොහොතේ ප්‍රත්‍යවේක්ෂා කරලා ඒකේ අසාරත්වය දැකලා අයින් කර ගැනීමේ හැකියාව තියෙනවා. එනිසා අයට සරාගේ මිහිරියාවෙන් මත් වෙලා ප්‍රමාද වෙලා ලෝකේ අල්ලන්නා වූ මානසිකත්වය දුරු කරගන්න පුළුවන්. ඒක බොහොම පහසු ලේසි ක්‍රමයක්. ඔන්නේ ක්‍රම පහේ ඉන්න මේ ඉන්ද්‍රිය නානත්වයේ ඇතියගේ බලවත් ඉන්ද්‍රිය තියෙන කෙනාට තමාට අනුගමනය කරන්න සුදු ගැළපෙන මාර්ගය හොයාගෙන ඉතාලේ මේ ශික්ෂා පහේ කෙරේ. මේක නා පංච ශික්ෂා. මේ පංච ශික්ෂාවන්ට රුකුල් දෙන ශික්ෂා තමයි අනිත් තුන. මේ ටික කරගෙන යන කෙනාට විකාර භෝජනේ වෙන් වෙලා අර නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකුම් මල්ගන්ධ විලවුම් සැරිදරින් සැරසීම් ආදී බාහිර ආටෝපයන්ගේ වෙන් වෙලා උලෝකෝ මහන්තත්ක මහක් කළා උච්චාසයන මහාසයන අත්හැරලා නිහතමානී වෙලා තමගේ කටයුතු කරන්නේ රුකුල් ශික්ෂාපද. දැන් ප්‍රධාන ශික්ෂාපද පහල රුකුල් ශික්ෂාපද තුනකුත් එක දුන්නාම රුකුල් ශික්ෂාපද නිතරම අරගෙන මේ ප්‍රධාන ශික්ෂාවෙන් තමන්ට අවශ්‍ය ශික්ෂා අනුගමනය කරගුවාම අප්‍රමාදව නිවන් දකින්න පුළුවන් මාර්ගය හොයාගෙන. ඒකයි මේකේ මේ විග්‍රහ කළා වෙන්නේ.